අපේ ත්‍රිවිධ හමුදා ඉතාමත් ම්ලේච්ඡ ලෙස කටයුතු කළා. යුද අපරාධ AI විසින් සිදු වුණා කියලා නිගමනය කිරීමට සාධාරණ හේතු තියෙනවා කියන එක ඉතාමත් පැහැදිලිව සඳහන් වෙනවා මාකොන්සාරිස්තුමාගේ වාර්තාවේ. මේ වාර්තාවේ තවත් කැපිපෙනෙන ලක්ෂණයක් තමයි අපේ රටේ අභ්‍යන්තර කටයුතු වලට කෙලින්ම මැදහත් වෙලා තියෙනවා.
ජිනීවා වල මංගල සමර වීර ඒ එකඟතාවයට ගියේ රාජ්‍ය නායකයන් කරුණු විමසන්නේ නැතුව නම් විදේශ ඇමතියේ තීන්දුව ගත්තේ මේක ආණ්ඩුවක් වෙන්න බෑ. අපි අහනවා ජනාධිපතිස්තුමාගෙන් කරුණා කළ පුළුවන් නම් මානෙමිකම් කොමසාරිස් ලංකාවේ ඉන්දද්දී දේශීය යාන්ත්‍රණයක් කියලා එතුමා කියන්නේ මොකද්ද කියලා පුළුවන් නම් පැහැදිලි කරන්න. මේක මේ ජාත්‍යන්තර මිත්‍රත්වයේ කොඩිය නෙවෙයි මේ වැනින්නේ. මේ වැනින්නේ යටත් වීමේ කොඩිය.
අල්සයි කුමාරයා මාකොමසාරිස් හැටියට එයාගේ වාර්තාවෙන් අපේ රට හැංගීම් බරව පට්ට ගහලා තියෙනවා. අපේ රට ගැන මහා කුරිරු කතා කියලා තියෙනවා. ඒ යොදාගෙන තියෙන වචන ඒවා ඉංග්‍රීසි භාෂාවේ යොදාගන්නේ නැහැ. අබමල් රේණුවක ඉතුරු වෙච්ච හොඳේ ඉතත් තියෙන රටක් සම්බන්ධයෙන්.
හොඳයි, මේ වෙනකොට ශ්‍රී ලංකාවේ පවතින උණුසුම්ම කාරණාව බවට ප්‍රවෘත්තිය බවට පත්වෙලා තියෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ මහකොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳවයි මා කලින් සඳහන් කරපු ආකාරයට. මහකොමසාරිස් සයිද් රාද් අල් හුසේන්ගේ සංචාරයේ අරමුණු මොකක්ද? ඇත්තටම මේ සංචාරයේදී ඔහු මේ වෙනකොට යම් යම් පළාත් කිහිපයක සංචාරය කළා තියෙනවා. රාජතාන්ත්‍රික වශයෙන් වැදගත් වන ප්‍රධානීන් කිහිප දෙනෙකුත් හමු වෙලා තියෙනවා. මේ වෙනකොට අපිට වාර්තාවන තොරතුරු වලින් එහෙමනම් අද දවසේදී අපි සාකච්ඡාව පටන් ගනිමු. සුපුරුදු ලෙසින් කලින් තොරතුරු රාශියක් සමගින් අද දවසේදී ඒවා බෙදා හදාගන්න සූදානමින් ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙනවා මාධ්‍යවේදී සංජීව ඉදිරිමාන මහතා. සංජීව ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් ලක්ෂි.
මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ හරහා කොයි වගේ දේශපාලනික උණුසුමක්ද සමාජීය කතාබහක්ද මේ වෙනකොට ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වෙලා තියෙන්නේ?
මුලසිටම පටන් ගන්න එක වටිනවා. සයිද් අල් හුසේන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ පිළිබඳව දිලුක්ෂි, රට ඇතුලේ මත දෙකක් තියෙනවා කියන කාරණාව පැහැදිලි. විපක්ෂ බලවේග ගණනාවක්, සිවිල් සංවිධාන ගණනාවක්, ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයට එරෙහි මතයක් රට තුල ප්‍රබල ලෙස මතු කරගෙන ඉන්නවා. ඒ වගේම සාමාන්‍ය සිවිල් සමාජය තුල පවා මම කියන්නේ අපිට අර නිතර දෙවේලේ ඒ සම්බන්ධ ඇති වෙන කතාබහ පිළිබඳව තියෙන අත්දැකීම තමයි සාමාන්‍ය සමාජයේ පවා සමහරු ඒ ගැන ඒ තරම් මතයක් නැහැ, කියන්නේ උදාසීනයි, සමහරු ආවට කමක් නැහැ කියනවා, සමහරු ඇයි ආවේ කියලා ප්‍රශ්න කරනවා, සමහර අය මෙයා එන්න ඕනේ නැහැ කියන තැන ඉඳලම කතා කරනවා. ඊළඟ මුලම තැන තමයි ඇයි ඔහු මෙහෙ එන්නේ කියන කාරණාව. සයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට එන්නේ ඔහුගේ අභිමතය පරිදි නෙවෙයි. අපි ඒකයි පළමුව තේරුම් ගන්න ඕනේ. ශ්‍රී ලංකා රජය මේ වර්තමාන ආණ්ඩුව ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාට නිල ඇරයුමක් කළා දිලුක්ෂි. ශ්‍රී ලංකාවේ නිරීක්ෂණ චාරිකාවකට නැතිනම් මේ පවතින තත්ත්වය සියසින් දැක බලා ගැනීම සඳහා එන්නයි කියලා. ඒ අනුව තමයි ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයේ සිද්ධ වන්නේ. දැන් ඔහුගේ සංචාරයේ මූලිකම අවස්ථාවට අපි ගියහම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේදී විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව රාජ්‍යතාන්ත්‍රික ලීලාවෙන් ශ්‍රී ලංකා රජයේ වෙනුවෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාව පිළිගනු ලැබුවා. ඔහුගේ සංචාරයේ පළමු දිනේ වන ඊයේ දවසේ උතුරේ චාරිකාවකට ඔහු සම්බන්ධ වුණා. පළමු උතුරේ චාරිකාව ඉන්නන්තුරුව ඊ හැන්දෑවෙම ඔහු චිකුණාමල දිස්ත්‍රික්කයේ ඇතුළු නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයකටත් පිටත්ව ගියා. මුලින්ම සයිද් අල් හුසේන් කුමරු උතුරේට ගිහිල්ලා මුණගැහෙන්න ගියේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවි විග්නේශ්වරන්. විග්නේශ්වරන් මුණගැහෙන්න එනකොට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ ඉදිරිපිටදී සයිද් අල් හුසේන් කුමරුට තමන් පැමිණි වාහනයෙන් බිමට බහින්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒ ගොඩනැගිල්ල ළඟට යන්න පෙර අතරමඟ බහින්න සිද්ධ වෙනවා. හේතුව සයිද් අල් හුසේන්ගේ උතුරු සංචාරය පිළිබඳව ආරංචි වීමත් එක්ක යුද්ධ කාලේ අතුරුදන්වන්ගේ ඥාතීන් පිරිසක් සංවිධානාත්මක එකතු වෙලා අතුරුදන් වෙච්ච අහිමි වෙච්ච තමන්ගේ ඥාතීන්ගේ ඡායාරූපද ප්‍රදර්ශනය කරමින් කෙසේම ආකාරයක උද්ඝෝෂණයක් සංවිධානය කළා තිබුණා. මෙතන මේ දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයක් තිබුණේ නැහැ. නමුත් සැලකිය යුතු සීමිත පිරිසක් මෙතනට සහභාගී වෙලා හිටියා. ඒ අනුව සයිද් අල් හුසේන් කුමරු මහැමති මුණගැන්නත් ඉස්සෙල්ලා එතනට යන අතරතුර මේ අයට කතා කරමින් තමයි ඉස්සරහට ගියේ. ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා මෙතනින් දැස්සට පස්සේ අර හිටපු අම්මලා සහෝදරයන් සහෝදරියන් හැඳු කඳුලින් තමන්ගේ දුක්මුසු කතා ප්‍රවෘත්තිය සෛද්දා හුසෙන් කුමරුට ප්‍රකාශ කළා. පරිවර්තකයා විසින් ඔහුට එහි දෙමළ පරිවර්තන ඉංග්‍රීසියට හරවා ගනිද්දී බොහොම සාවධානව ඔහු ඒ සියල්ලට සවන් දෙන ආකාරයක් අපිට දකින්න හැකියාව ලැබුණා. නමුත් ඔහු කිසිදු ප්‍රතිචාරයක් ඒ ස්ථානයේදී දක්වන්නට ගියේ නැහැ. ඔහු මට තේරෙනවා වගේ ප්‍රතිචාරයක් තමයි දිරුක්ෂි මේ ඔහුගේ මූණ තුල නැත්නම් අභිනයන් තුල අපිට දකින්න හැකියාව ලැබුණේ. ඉනික්බිතවයි ඔහු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මුණ ගැහෙන්නේ. සීපි විග්නේශ්වරන් පසුව ප්‍රකාශ කළා තිබුණා අපි ප්‍රධාන කාරණා සියල්ල පිළිබඳව සාකච්ඡා කළා. උතුරේ ජනතාවගේ ප්‍රශ්න, ශ්‍රී ලංකේ ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්නය, ඒ වගේම යුද්ධ කාලයේ සිදුණු කාරණා, එයින් පසුව පශ්චාත් යුද්ධ සමයේ දේශපාලන සිරකරුවන් සම්බන්ධ කාරණාව, ඒ සියලු කාරණා පිළිබඳව සාධනීය ප්‍රතිචාරයක් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගෙන් ලැබුණු බව තමයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් පැහැදිලි කරනු ලැබුවේ. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා එක තැනකදී කියනවා දේශපාලන සිරකරුවන් සම්බන්ධ කාරණාව මෙරට අධිකරණයේ මගින් ඒ සඳහා විසඳුමක් ලබා ගත යුතුයි කියලා. ඒ කියන්නේ බොහොම රාජ්‍යතාන්ත්‍රික පිළිතුරු සමහර කාරණා සම්බන්ධයෙන් ඔහු ඉතාම පැහැදිලි ලෙස ලබා දී තිබුණා. ඉනික්බිතව සෛද්දා හුසෙයින් කුමරු යනවා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා මුණ ගැහෙන්න. ඒ ස්ථානයේදී උතුරේ පවතින තත්ත්වය, ඒ වගේම යුද්ධයේ පැවති සමයේ ඇතුළු සමස්ත තත්ත්වයන් පිළිබඳව පුළුල් ලෙස කරුණු සාකච්ඡා කරලා තියෙනවා. ඉනික්බිතව සාමාන්‍ය වෙසෙන් මුණ ගැසීම සඳහා චුන්නාකම් ග්‍රාමයේ බලා පිටත්ව ගියා. ඒ වගේම උතුරු පළාතේ තවත් විශේෂිත ස්ථාන කිහිපයකට ගිහිල්ලා දේශපාලන නියෝජිතයන් සහ සාමාන්‍ය ජනතාව හමු වී සෛද්දා හුසෙයින් කුමරු පවතින තත්ත්වය සහ පැවති අතීතය පිළිබඳව ජීවමාන සජීවී අත්දැකීම් ඒ ජනතාව සමග කතා බහ කරමින් එකතු කරගත් ආකාරය තමයි අපට දකින්නට හැකියාව ලැබුණේ. ඊයේ කොළඹ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණ ඒකාබද්ධ විපක්ෂය විසින් මහාචාර්ය ජී.එල්. පීරිස්, මහාචාර්ය තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදේ ගම්මන්පිලතුරු පිරිසක් එහි අසුන්ගෙන සිටියා. ඒ සියලු දෙනා එක හඬින් ප්‍රබල විරෝධයක් ගොඩනගා තිබුණා සෛද්දා හුසෙයින්ගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධව. මෙය ශ්‍රී ලංකාවේ රණවිරුවන්ට එරෙහි ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය සම්බන්ධ කාරණා විදිහටයි ඔවුන් විග්‍රහ කරලා තිබුණේ. පසුගිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සචිවාරය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධව යුද සමයේ සිදුවායයි කියන මානව හිමිකම් උල්ලංඝන වීම සහ යුද අපරාධ චෝදනා පිළිබඳව ඇමරිකාව සහ ශ්‍රී ලංකාව එකට එකතු ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව එහි අන්තර්ගතය, විශේෂයෙන්ම එම යෝජනාවලියේ 6 වගන්තිය තුළ සඳහන් වන ජාත්‍යන්තර අධිකරණ ආකෘතිය සම්බන්ධව මෙහිදී පුළුල් ලෙස කරුණු පැහැදිලි කරනු ලැබුවා. වගේම රණවිරුවන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ රණවිරුවන් සුරකීම සඳහා අත්සන්දස ලක්ෂයක් එකතු කිරීමේ වැඩපිළිවෙලක් හෙට දවසේ ආරම්භ කිරීමට නියමිතයි. ඒ සිදුවන්නේ සෛද්දා හුසෙයින්ගේ ශ්‍රී ලංකා සංචාරයට විරුද්ධව සහ මේ ජාත්‍යන්තර පරීක්ෂණයට එරෙහිව. ඒ වගේම ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවට පැමිණි දවසේම ඇවිල්ලා පැය ගාණක් යන්න ඉස්සෙල්ලා ජාතික නිදහස් පෙරමුණ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාල ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කරමින් සෛද්දා හුසෙයින්ගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය ප්‍රකාශ කළා.
සංජීව, මේ ළඟ කාරණයට යන්න කලින් සෛද්දා හුසෙයින්ගේ සංචාරය පිළිබඳව තවත් එක කරුණක් මම දැනගන්නට කැමතියි. දැන් සෛද්දා හුසෙයින්ගේ ශ්‍රී ලංකා සංචාරයට කලින්ම ඉඳන් ශ්‍රී ලංකාව තුළ යම් කිසිවූ කතා බහක් නිර්මාණය වෙලා තිබුණා. ඔහු මේ එන්නේ අර හයිබ්‍රිඩ් අධිකරණයේ පිහිටවන්නට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීම උදෙසා. ඇත්තටම මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පසුගියදා ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා. විදේශීය විනිසුරුවරුන් සහභාගී කරගන්නේ නැහැ, අපිට හයිබ්‍රිඩ් අධිකරණයක් අනවශ්‍යයි කියලා. නමුත් මානව හිමිකම් කොමිසම විසින් සම්මත කරගන්නා ලද ඒ ගිවිසුමේ තියෙන හයිබ්‍රිඩ් අධිකරණයක් පිළිබඳව, එතකොට ඒකයි ක්‍රියාත්මක නොවෙන්නේ කියන කාරණාව පිළිබඳවත් විමසා බැලීම සඳහා ඔහුගේ යම් කිසිවූ අභිප්‍රායක් තියෙනවා කියලා තමයි කතාබහක් නිර්මාණය වෙලා තිබුණේ. ඔබට යම් කිසිවූ තොරතුරු වාර්තා වෙනවද මේ සම්බන්ධයෙන්?
එය තාම ක්‍රියාත්මක නැත්තේ ඇයිද කියන කාරණා විමර්ශනයකට නිශ්චිත ප්‍රස්තුතයක් අපිට මුණගැහෙන්නේ නැහැ දිලුක්ෂ. හේතුව ඒ නිශ්චිත දිනවකවානු වලට පෙරාතුව තව පූර්ව කටයුතු රැසක් සිදුවිය යුතුව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා නිරීක්ෂණ චාරිකාව පවා ඒ සමස්ත වැඩපිළිවෙලේ අතරමඟ පූර්ව අවස්ථාවක් විදිහට අපට හඳුනා ගන්නට හැකියාව ලැබෙන්නේ. ඔබගේ ප්‍රශ්න කිරීම තුළ ඉතා වැදගත් තැනක් තියෙනවා. ඒ තමයි අල් ජසීරා රූපවාහිනියට, BBCට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ප්‍රකාශය. ඔහු කියනවා අපි ලෑස්ති නැහැ හයිබ්‍රිඩ් අධිකරණයකට, අපි සූදානම් නැහැ විදේශී විනිසුරුවන් ලවා ශ්‍රී ලංකා රණවිරුවන්ගේ නඩු අස්සවන්න. ඒගැන වාසුදේව ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීත් මේ කාරණා මතු කළා. වාසුදේව නානකරගේ ප්‍රශ්න කිරීම තමයි එක්ක කුමාරයා අහන්න ඕන ජනාධිපතිතුමනේ ඇයි ඔබ අපේ යෝජනාව වෙනස් කළේ කියලා. නැත්නම් ජනාධිපති කුමාරයාට කියන්න ඕන අපි අර යෝජනාවට විරුද්ධයි කියලා. මේ දෙකෙන් එකක් වෙන්න ඕන කියලා තමයි වාසුදේව තර්ක කළේ. මා වාසුදේව නානක්කාර උපුටා ගන්නේ ඔහුගේ ප්‍රකාශය මා එහිදී ප්‍රස්තුත කොටගෙන මේ විග්‍රහ කළේ ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මතුවන නිසා. කියන්නේ ලිඛිත ලියවිල්ලක් තිබෙනවා මේ ජොයින් රෙසොලූෂන් එකේ 6 වෙනි වගන්තිය. ඒක තියෙනවා මේ හයිබ්‍රිඩ් අධිකරණය පිළිබඳ සංකල්පය. කියන්නේ ඒ සඳහාම ලිඛිත ලියවිල්ල ලිඛිත සාක්ෂිය වෙනස් නොකර වාචික ප්‍රකාශනයක් සිදුවීම කොතෙක් දුරට ප්‍රායෝගිකද, ඒකෙන් වැඩක් වෙනවාද නැද්ද කියන කාරණා අපට තේරුම් ගන්න සිද්ධ වෙනවා. හැබැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරය අතර සිදුවන රාජතාන්ත්‍රික හමුවීමේදී මේ දෙදෙනා මේ පිළිබඳව කතා කරනවා නම් අන්න එතනදී කිසියම් ආකාරයක නිශ්චිත කාරණාවක් තීන්දුවක් විදියට එනවා නම් අපිට ඒ කාරණාවේ ඉතිරි දිගුව පිළිබඳව කතා කරන්නට පුළුවන්.
ඊළඟට තවත් සුවිශේෂී වූ පුද්ගලයෙක් ශ්‍රී ලංකාවට පැමිණියා පසුගිය සතිය තුළදී. ඈත් රාජතාන්ත්‍රිකව විශාල වශයෙන් වැදගත්කමක් උසුලන එක්තරා සමුළුවකට සම්බන්ධ වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේ. ඒ අතරවාරයේදී ඇය රාජතාන්ත්‍රික වශයෙන් ප්‍රධානීන් කීප දෙනෙක් සමගම සාකච්ඡා පවත්වනු ලැබුවා. ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 9 වෙනි සතිවාරය වෙනුවෙන් දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ ඇමතිනිය සුෂ්මා ස්වරාජ් මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණියා. ඇගේ සංචාරය හරහා අපට වාර්තා වන කරුණු මොනවද සංජීව?
සුෂ්මා ස්වරාජ්ගේ ශ්‍රී ලංකා සංචාරයට ආසන්න සහ ප්‍රධාන හේතුව තමයි ඔබ කිව්වේ ඒ ඉන්දු ශ්‍රී ලංකා ආර්ථික සහයෝගිතා සමුළුවේ 9 වන සතිවාරය සඳහා සහභාගී වන්න. මේ ආපු ගමනේදී එතුමියට මූලික රාජතාන්ත්‍රික මුණගැසීම් 3ක් තිබුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණගැසුණු අවස්ථාවේදී ඉන්දිය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් කළ වැදගත්ම ප්‍රකාශය තමයි ඔබේ ආණ්ඩුවගෙන යන සංහිඳියා වැඩපිළිවෙල අපි අගය කරනවා. එය සඳහා සහය ලබා දීමට ඉන්දියාව නිරන්තරයෙන්ම සූදානම් බවයි ඉන්දිය විදේශ අමාත්‍යවරිය සඳහන් කළා තිබුණේ. ඒ වගේම නිල නොවන විදියට ආරංචි වෙලා තිබුණා ඉන්දු ශ්‍රී ලංකා මේ ආර්ථික ගිවිසුම, ආර්ථික සහ තාක්ෂණ සහයෝගිතා ගිවිසුම සම්බන්ධවත් ඒදී යම් යම් අදහස් දීපාර්ශ්වික වශයෙන් ප්‍රකාශයට පත්වුණු බව, මෙතන මේ පිළිබඳව තියෙන විවේචන සැලකිල්ලට ගනිමින් ඒ පිළිබඳව සාකච්ඡාවකට සූදානම් බවයි ඉන්දිය විදේශ අමාත්‍යවරිය සඳහන් කරලා තියෙන්නේ. අගමැතිවරයා මුණ ගැහුණා, ඒදී පවතින තත්ත්වයන් සියල්ල කතා කළා. හිටපු ජනාධිපතිතුමිය මුණ ගැහුණා. ඒ සම්බන්ධ අවස්ථාවට දේශීය මාධ්‍යවේදීන්ට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉන්දීය මාධ්‍යවේදීන් පමණයි අවස්ථාව ආවරණය කළේ. තව වැදගත් මුණගැසීම් දෙකක් තිබුණේ තමයි ද්‍රවිඩ ජාතික සංධාන නියෝජිතයන් සහ ඉන්දිය විදේශ අමාත්‍යවරිය අතර හමුවීම. ඒ හමුවීමෙන් පසුව TNA නායකාර සම්බන්ධන් කළ ප්‍රකාශය තමයි අපේ ප්‍රශ්න ගැන අපි ඉන්දියාව එක්ක කතා කළා. ඉන්දියාව ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන ඉතාම හොඳ අවබෝධයක ඉන්නවා. අපි ඒ ගැන සන්තෝසයි. ප්‍රශ්න විසඳගන්න ඉන්දියාව උදව් කරන බව අපට කිව්වා. අපිට ඒක විශ්වාසයි. අපි ඒ දිහා බලාපොරොත්තු සහගතව බලා ඉන්න බවයි ආර සම්බන්ධන් කිව්වේ. සුමන්තිරණ මහතාද මෙහිදී කතා කළා. අපි අපේ ප්‍රශ්න කතා කළා. ඉන්දියාව අපිට උදව් කරන්න සූදානම් බව තමයි සුමන්තිරන්ද මෙහිදී ප්‍රකාශ කළේ. තවත් විශේෂ කණ්ඩායමක් මුණගැසුණේ තමයි ඉන්දියානු සම්භවයක් සහිතව ශ්‍රී ලංකාවේ සිටින දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයන් එක පැත්තෙන් වතුකරය. ඒ වගේම කොළඹ සහ අවට සදාසන කලාපේ ගත්තාම මනෝ ගණේෂන්ගේ පාර්ශවයේ මේ කණ්ඩායම් එකට සාමූහිකව ඉන්දිය විදේශ අමාත්‍යවරිය මුණගැහුණා. මේ ජනතාවට බලපාන ප්‍රශ්න මෙතන ඉන්නවා ආසන වශයෙන් 16 ලක්ෂයකට අධික ද්‍රවිඩ ජන සංඛ්‍යාවක්. ඒ සියලු දෙනාගේ ප්‍රශ්න කතා කළ බව තමයි මනෝ ගණේෂන් මාධ්‍ය හමුව කිව්වේ. වතුකරයට ආවේනික ප්‍රශ්න සියල්ල පිළිබඳව කතා කළා තියෙනවා මෙහිදී. වතුකරේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්න, වතුකරේ ජනතාවගේ නිවාස පිළිබඳ ප්‍රශ්නය, මේ ප්‍රශ්න සඳහා විසඳුම් දෙන්න ඉන්දියාව උපරිමයෙන් උදව් කරන බව තමන්ට පොරොන්දුන බවයි මනෝ ගණේෂන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා තිබුණේ. මෙන්න මේ විදිහට තමයි සුෂ්මා ස්වරාජ් විදේශ අමාත්‍යතුමියගේ ශ්‍රී ලංකා සංචාරය නිමාවට පත්ුණේ.
අපි ඊළඟට අවධානය යොමු කරමු ඔය විදේශ රාජතාන්ත්‍රික නිලධාරීන්ගේ සංචාර හරහා අපිට වාර්තා වන කරුණුවලට අමතරව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරික දේශපාලන ව්‍යුහයේ සිදුවන යම් යම් විශේෂිත සිදුවීම් පිළිබඳව යැත්‍රිනුත් ප්‍රධාන ස්ථානයක් ගන්නවා සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමග ඒකාබද්ධ ගිවිසුමකට එළඹීම ඒ හරහා සරත් ෆොන්සේකා මහතාට ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිවීම පිළිබඳවත් සුවිශාල කතාබහක් නිර්මාණය වුණා පසුගිය සතියේදී. මේ සම්බන්ධව තියෙන දේශපාලනික මතිමතාන්තර කොයි වගේද සංජීව?
මේකේ තියෙන ගැඹුරුම දේශපාල අර්ථයේ තියෙන්නේ ෆොන්සේකාගේ පැත්තට වඩා දෙලුක්ෂි UNP පැත්තට. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ වටාගෙතන ඔහු වටා අලුතෙන් ගොඩනැගෙන නව දේශපාලන පෞරුෂයට තමයි මේ කාරණාව ගිහිල්ලා සම්බන්ධ වන්නේ. එක්සත් ජාතික පක්ෂ නායකයා විදියට රනිල් වික්‍රමසිංහ මේ උත්සාහ කරන්නේ අලුත් දේශපාලන පෙරමුණක් නිර්මාණය කරගන්න. ඔබට අමතක නැහැ රනිල් වික්‍රමසිංහ දේශපාලන වශයෙන් අසාර්ථකයි, පක්ෂ නායකයා ලෙස අසාර්ථකයි, ඔහු වහා එතනින් ඉවත් වෙ යුතු බවට මහා අරගලයක් UNP ඇතුලේ තිබුණා. සිරිකොට ඇතුලේ ගහමරා ගන්න තැන දක්වාම මේ අරගලය ගිහිල්ලා තිබුණා. ඒ කතාව දැන් අමතක වෙන තරමටම රනිල් වික්‍රමසිංහ ඉතාම ක්‍රමෝපායික ලෙස UNP වටපිටාව ප්‍රවර්ධනය කරගෙන ඉන්නවා. ෆොන්සේකා ගිහිල්ලා මෙතන වාඩි වෙන්නේ අපට පෙනෙන විදිහට මෙන්න මේ දේශපාලන වැඩපිළිවෙල එක ප්‍රතිඵලයක් විදිහට. ඡන්ද සංඛ්‍යා විදිහට ගත්තාම පසුගිය පාර්ලිමේන්තු මහමැතිවරණයේ මූලාශ්‍රයක් විදිහට අරගෙන විග්‍රහ කළොත් ලොකු ඡන්ද සංඛ්‍යාවක් සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට නැහැ දිරුක්ෂි. නමුත් චරිතයක් විදිහට දේශපාලන පෞරුෂයක් විදිහට ෆොන්සේකා ඉන්නේ අපීක්ක කියන කතාව දේශපාලන වශයෙන් අලෙවි කළ හැකි මාතෘකාවක්. ඒක තමන්ගේ පක්ෂයේ පුළුල් භාවයේ සංකේතවත් කළ හැකි තැනක්. අපිට දැනෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මේ තීන්දුව ගන්න යන්නේ පදනම තුල සිට විය යුතුයි. දැන් සරත් ෆොන්සේකාට හිමිවන ඇමතිකම කුමක්දයි මාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්න කළා. මගෙන් නෙමෙයි ඒක ජනාධිපතිතුමාගෙන් සාගමැතුමාගෙන් අහන්න කියලා තමයි සරත් ෆොන්සේකා කිව්වේ. ඔබ තනතුරක් දුන්නොත් බාර ගන්නවද කියලා ඇහුවා. එයිදී ෆොන්සේකා කිව්වා මට බාර නොගන්න කිසිම හේතුවක් නැහැ කියලා. ඇමතිකමක් ලැබෙයිද නොලැබෙයිද, ලැබෙනවා නම් ලැබෙන්නේ මොකක්ද, මේ කිසිවක් තවම නිශ්චිත නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද ඔහු තවම දිරුම් දුන්නේ නැහැ. නවවෙනිදා එම දිරුම් දීම සිදුවන්නට නියමිත බව තමයි ආරංචි වෙමින් පවතින. නමුත් ඒක නිශ්චිත නිල ප්‍රකාශයක් නෙවෙයි, දේශපාලන ආරංචියක් පමණයි. UNP ඇතුලේ ඔහු UNP සමග එකතු වීම පිළිබඳව මත දෙකක් තිබෙන බව ඉතා පැහැදිලි. සමහරු කියන සජිත් ප්‍රේමදාස මේකට එකඟ නැහැ කියලා, විජේදාස රාජපක්ෂ එකඟ නැහැ කියලා තොරතුරු තියෙනවා. විජේදාස රාජපක්ෂ සහ ෆොන්සේකා අතර කොහොමත් ප්‍රශ්නයක් තිබුණනේ. එක්සත් ජාතික පක්ෂයේ මේකට පොදු තනිමතයක් නොදරන බව නම් පැහැදිලි. කබීර් හෂිම් මහතාගෙනුත් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා ඔහුට කොහොමද සලකන්නේ කියලා. තාම ඒ ගැන කිසිවක් තීන්දුවක් නැහැ. ගිවිසුමේ ඔහුට මොනවද ලැබෙන්නේ කියලා සඳහනක් නැහැ කියලා තමයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂින් ප්‍රකාශ කළා තිබුණේ. අපි බලමු නවවෙනිදා මන්ත්‍රීවරයෙක් වෙයිද, නවවෙනිදා පස්සේ ඔහුට ඇමතිකමක් ලැබෙයිද කියලා. නමුත් ඒකේ තියෙන දේශපාලන අර්ථයේද ලුක්ෂාර මම මුලින් කියපු කතාව ෆොන්සේකාට මොනවද ලැබෙන්නේ කියන එක නෙවෙයි. UNP මේ ඉදිරියට එන්න තියෙන පළාත් පාලන ඡන්දේ වගේම තවුරුදු හතරකින් හතරමාර්ගකින් ආයි මහ ඡන්දයකට යන්න ඕන මේ සියල්ල සඳහා වන ගොනුවීමක් තමයි එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් මේ සිද්ධ වෙමින් තියෙන්නේ.
රටේ අභ්‍යන්තරික දේශපාලනික උණුසුම් කාරණා පිළිබඳව කතාබහ කරද්දී ඔබ ඔය සඳහන් කරපු කාරණාව ප්‍රමුඛත්වයට එනවා. ඉදිරි පළාත් පාලන මැතිවරණ ඉලක්ක කරගෙන සියලුම දේශපාලන පක්ෂ විවිධ ස්වරූපයෙන් ඒකරාශී වෙමින් පවතිනවා. ඒ අතරතුරේදී පහුගිය කාලේ අපි රැල්ලක් විදිහට දැක්කා මේ පළාත් පාලන මන්ත්‍රීවරුන් විවිධ ප්‍රදේශවලින් ඒකරාශී වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ ගත යුතුයි, ඔහු ඒකාබද්ධ විපක්ෂයේ නායකයා විය යුතුයි, ඔහුට එසේ හැකියාවක් නැත්නම් වෙනත් පක්ෂයකින් ඔහු ඡන්දයට පැමිණිය යුතුයි, මේ ආකාරයෙන් නොයෙකුත් ඉල්ලීම්. මේ සම්බන්ධව අපිට මොනවා හරි අලුතින් වාර්තා වෙන කරුණු තියෙනවද මේ සතිය වෙනකොට?
මහින්ද ඉන්න තැනක තමයි අපි ගිහිල්ලා වාඩි වෙන්නේ කියන තර්කය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයන්ට තියෙන තර්කය. දැන් ආසන්න උදාහරණයකට આવොත් ඔබයි මායි කතා කරන්න පැය 7-8කට පෙර කන්තලේදී රැස් වෙනවා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ නියෝජිතයන්. ඒ සියලු දෙනා එතන වාඩි වෙන 49 දෙනෙක් එකහනින් කියනවා අපිට මහින්ද උමනයි කියලා. ඒක තමයි උන්ගේ තර්කය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊළඟ පළාත් පාලන මැතිවරණයේ වන විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයේ වටා ගොනු නොවන බව ඉතා පැහැදිලි. තාම පක්ෂ සභාපතිවරයා විදිහට ඔහුට හැකියාවක් ලැබී නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමාවට අගනු කරගන්න. ඔහු රටේ සුළු ජාතිකයතුළු අලුත් කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු කළ බව අපිට දේශපාලන යථාර්ථයක් විදිහට පේනවා. ඔහු ජාත්‍යන්තරය සමග රාජතාන්ත්‍රික ජයග්‍රහණ රසක් ලබාගෙන ඉස්සරහට යමින් ඉන්නවා. නමුත් ඒ සියල්ල ඇතුලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැමති තමන්ගේ දේශපාලන උපත සිදුවුණු තැන ඔහු තාම සාර්ථක නැති බව පැහැදිලි. මේ යන ගමන ඇතුලේ ඊළඟ පළාත් පාලන මැතිවරණයට පෙර පක්ෂයක් බිහිවීම සම්බන්ධ වන කාරණාවයි මේ ඉදිරියට ගමන් කරමින් තිබෙන්නේ. රටේ සියලු තැන්වල විශේෂයෙන් එළවෙන 14 වෙනිදා මුළු ලංකාවම නියෝජනය කරන පළාත් පාලන මුළු ලංකාවම නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් කොළඹට රැස්වෙලා ලොකු සමුළුවක් තියෙනවා. ඒ සමුළුවේදී මූලික හඬ නිර්මාණය වන්නට සූදානම් බව අපට ආරංචි වන්නේ මහින්ද සමග අපි මේ ඡන්දෙට ඉදිරිපත් විය යුතුයි කියන මතය.
පසුගිය සතියේ සිදුණු විශේෂිත කාරණා අතරින් ශ්‍රී ලංකාවේ 68 වෙනි නිදහස් සැමරුම යෙදීමත් අපිට අමතක කරන්නට බෑ. 68 වෙනි නිදහස් සැමරුම ගාලුමෝදුර පිටියේදී පැවැත්වුණා. අපි එදිනට මෙහි සිට විශේෂිත වැඩසටහනක් අරගෙන ආවා. ඒ වැඩසටහන sbs.com.au/sinhalese අපගේ වෙබ් අඩවියට ගියොතින් ඔබට බලන්න පුළුවන්. එහිදී අපි පළවෙනි වතාවට හෙළි කරා ජාතික ගීතය දෙමළෙන් ගැයීම හා සම්බන්ධව අතීත තොරතුරු. දැන් ඒක තමයි මාධ්‍යයක් විදිහට පළමුවෙනි වතාවට මේ කරුණ හෙළි කරපු අවස්ථාව. අපි SBS සිංහල ගුවන්විදුලිය විදිහට ඒ කාරණාව පිළිබඳව අතිශයින් සතුටටපත් වෙනවා. සැඟවුණු තත්විත්ති ඔබට හෙළි කරන ප්‍රමුඛතම මාධ්‍යයක් බවට පත්වෙමින් සිටින නිසා මං සංජීව දැනගන්නට කැමතියි ඔය ජාතික ගීතයේ දෙමළෙන් ගැයීම හා සම්බන්ධව මේ වෙනකොට සුවිසල් කතා බහක් ශ්‍රී ලංකාව තුළත් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට අර 68 වෙනි නිදහස් උත්සවයේ ඒ උදාරත්වයත් ගැඹීරත්වයත් ඒ සඳහා සැකසුණු පරිසරය පිළිබඳවත් අපි කෙටියෙන් තොරතුරු දැනගන්න ගමන් ජාතික ගීතයේ දෙමළෙන් ගැයීම හා සම්බන්ධව නිර්මාණය වෙලා තියෙන කතා බහත් වටපිටාවත් පිළිබඳව ශ්‍රී ලංකාවෙන් ඇහෙන තොරතුරු දැනගන්න.
ජාතික උත්සවයේ හැඩය, වර්ණය, ස්වභාවය, හැඩරුව සියල්ලම පෙර පරිදිමයි. වෙනස්කම් කිහිපයක් තිබුණා. ඒ තමයි ඔබ ඔය කියන තැන ප්‍රධාන වෙනසන් එතන දෙමළ භාෂාවෙන් ජාතික ගීතයේ ජාතික නිදහස් සුළලේදී ඉදිරිපත් වීම. උත්සව සභාව පැත්තේ අලුත් හැඩයක් තිබුණා, අලුත් වර්ණයක් තිබුණා. ඒ තමයි ත්‍රිවිධ ජාතික සම්දාන නියෝජිතයන් දෙලුක්ෂි මේ අපිට මතක කාලෙක නිදහස් උත්සවයකට ඇවිල්ලා වාඩි වුණා. මේක ඉතාම හොඳ ප්‍රවණතාවක් විදිහට අපිට දකින්න පුළුවන්. ඒ කියන්නේ දෙමළ භාෂාවෙන් ජාතික ගීය කියන නිසා ඒක බලන්නවා කියලා සමහරු කියනවා. නමුත් කෙසේ වෙතත් මේ උතුරේ දේශපාලන නියෝජිතයන් සම්බන්ධ නිදහස් උත්සවයේ වාඩි වෙලා ඉන්නවා දකින්න ලැබීම අලුත් දේශපාලන ප්‍රවණතාවයක්. ඒක ඉතා පැහැදිලි. දෙමළ භාෂාවෙන් ජාතික ගීය ඉදිරිපත් කිරීම පිළිබඳව අදහස් කිහිපයක් තිබුණා දිරුක්ෂි. මේක ජාතික සංහිඳියාව සඳහා යන ගමනේ ඉතාම හොඳ වටිනා තැනක් විදිහට විග්‍රහ කරගන්න කණ්ඩායමක් ඉන්නවා. ඒ විග්‍රහය එන්නේ ආණ්ඩුව පැත්තෙන්. ඒ වගේම මාදුටුවා නීෂා විශ්වාල්ගේ ට්විටර් පණිවිඩය ඇය ලංකාවට සුබපතමින් මේ කර්මාවත ස්තුති කරලා තියෙනවා. ඒ වගේම ඒකබද විපක්ෂය තුළ පවා මේ ගැන මත දෙකක් තියෙනවා. දැන් වාමාංශික මතදරන කණ්ඩායම හැම විටම උතුරේ දෙමළ ජනතාවට යුක්ති ඉටු විය යුතුයි කියන තැන ඉඳලා තමයි ඔවුන් හැම විටම කතා කළේ. ඒ මතය තමයි අදටත් අපි දකින්නේ. මම දැක්කා ඊයේ රිවිර පත්තරේට කියලා තියෙනවා චම්පිකරණව කැමතිවරයා ජාතිකයේ දෙමළෙන් දායනා කිරීමට එකඟ වෙන්න බෑ කියලා. ඒ වගේම හෙළවුරුමේ නායක ඕමල්පේ සෝවිත ආන්දරු මේ වෙන කාරණයක් ගැන කතා කරන්න ප්‍රවෘත්ති සාකච්ඡාවක වාඩි වෙලා හිටියා. එතනදී මාධ්‍යවේදීන් ජාතිකීය දෙමළෙන් කිව්ව එක ගැන ආන්දරුනේ මොකද හිතෙන්නේ කියලා අහුවාම උන්වහන්සේ කිව්වා නෑ දැන් ඕක මෙතන කතා කරලා හරියන්නේ නෑ කියලා. ඒ තමයි උන්වහන්සේකින් එතෙන්දී ලැබිච්ච උත්තරේ. මොකද ජාතික හෙළවුරුමේ මතය දැනගන්න එක වටිනවා. ඔවුන් තමයි ලංකාවේ සිංහල බෞද්ධ උරුමය ගැන මෑත කාලීන ප්‍රබලම හඬ මතු කළ කණ්ඩායම. ඔවුන් මේ ගැන ලොකු මතයක් දරන්නේ නැහැ ප්‍රසිද්ධියේ. නමුත් අර මා දුටු එකම අවස්ථාව තමයි ඊයේ රිවිර පත්‍රයට චම්පිකරණවක කළ තිබුණු ප්‍රකාශයේ මේකට එකඟ විය නොහැකි කියලා. ඒ වගේම තව ආරංචියක් ලැබෙලා තිබුණා මේ සම්බන්ධ නිදහස් උළෙලට ගියේ එකට TNA කියන යම් කොටසක් විරුද්ධයි කියලා. හේතුව මොකද්ද දන්නවද ලුක්ෂි? දැන් ජාතික ගීය දෙමළ භාෂාවෙන් ඉදිරිපත් වන්නේ උත්සවයේ අවසානයේ වෙනම තැනක. අර එකම තැන ප්‍රධානම අවස්ථාවක් දෙමළ භාෂාවෙන් ගයන ගීතයට ලැබුණේ නැහැ කියන විරෝධය මත ඇයි එතනට ගියේ කියන කාරණාව වතු කරමින් අනිත් කෙළවරේ මතය තරණ කණ්ඩායම සම්බන්ධට විරෝධයක් පළ කරනවා. ඒ අතර මන් දැක්ක සංහිඳියාවේ හොඳම සුන්දරම බරම ගැඹුරුම තැන තමයි දිරුක්ෂි කණ්ඩායමක් එහෙම ඉල්ලලා කොළඹදී ජාතික ගීය දෙමළෙන් ගායනා කරද්දී උතුරේ තිබුණ එක උත්සවයකදී පුනරුත්ථාපනය වෙච්ච හිටපු LTT සමාජිකයන් පිරිසක් ජාතික ගීය සිංහලෙන් ගායනා කරා.
එතකොට පොදු ජන සමාජයේ කතා බහ කොයි වගේද සංජීව? අපි මේ සමාජ ජාලා වෙබ් අඩවි හරහා විවිධාකාරයේ මති මතාන්තර දකිනවා. මම කැමති සාමාන්‍යයෙන් කොයි කොයි වගේ මතද තරුණ පරපුර අතර, එතකොට මැදිවියේ කොටස් අතර, කලාකරුවන් අතර, එතකොට විවිධ ශාස්ත්‍රවල වල ව්‍යාපාරික ශාස්ත්‍රයේ නියුතුයි මේ වගේ අපි කොටස් වශයෙන් වෙන් කළගත්. ඉතින් ඔබට දල අවබෝධයක් තියෙනද අපිට කෙටි හැඳින්වීමක් කරන්න?
පවතින තත්ත්වය දල වශයෙන් විග්‍රහ කළ දිලුක්ෂි, ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ගැන සමාජයේ තියෙන විරෝධයක්. ඒක දේශපාලනිකව සිද්ධාන්තමය අවබෝධයක් සහිතව කරන විග්‍රහයකුත් නෙවෙයි. ඒක සංහිඳියාවට එරෙහිවීමක් හෝ එකඟ වීමකට අකමැති වීමකුත් නෙවෙයි. අර ජාතික ගීය වෙනස් වෙන්න බෑ කියන රැඩිකල් මතයයි අපි එතනදී දකින්නේ. හැබැයි ඒකේ නෛතික තැනක් තියෙනවා. අපිට ඒක අමතක කරන්න බෑ. ජාතික ගීයේ භාෂාව ගායනා විලාසයේ තනුව පවා රටේ මුඛ්‍ය නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. දැන් ඒක වෙනස් කරන්න කැබිනට් මණ්ඩලයට කිසිම විදිහකින් බලයක් පැවරීලා නැහැ. මෙන්න මේක නෛතික තර්කයක් දිරුක්ෂේ. ඒ කියන්නේ ජාතිකයේ දෙමළෙන් නෙවෙයි, හිට ඉංග්‍රීසියෙන් උනත් ගායනා කරන්න පුළුවන්. නමුත් ඒ ගායනා කිරීම සඳහා වන අවශ්‍ය කාරණාව ව්‍යවස්ථාව තුළින් පැහැදිලි කර ගැනීම සහිත ඉදිරියට යා යුතුයි. එහෙම නීති තර්කයක් ගොඩනගන්න පුළුවන් ව්‍යවස්ථා විශාරදයකට. දැන් කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් විදිහට තමයි ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කෙරුණේ. ඒක හොඳයි කියන අය වගේම ඒක එහෙම උනේ ඇයි කියලා බොහොම රැඩිකල් විදිහට ප්‍රශ්න කරන විශාල පිරිසක් රටට ඉන්නවා.
සංජීව, එහෙමනම් අද දවසේ අපි කතාව නිමාවට පත් කරමු. මේ සතිය තුළදී සිදු වේවියයි උපකල්පනය කළ හැකි මේ වෙනකොට පවතින ආරංචි සම්බන්ධව විශේෂිත අවධානයක් යොමු කරමින් මොනවද ඔබට කියන්න තියෙන්නේ සම්බන්ධව?
ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ හේතුවෙන් යම් දේශපාලනික උණුසුමක් සිවිල් සමාජය තුළ මතුවන්නට ඉඩක් තියෙනවා. ඔහු ඒ පිළිබඳ ඔහුගේ චාරිකාවේ අවසානය කරන ප්‍රකාශය විසින් තමයි ඒ සිදුවෙනවාද නැද්ද කියන කාරණාව අපිට තේරුම් ගන්න වෙන්නේ. ඊට අමතරව තව උණුසුම් කේන්ද්‍රීය අවධානය යොමු විය යුතු තැන් දෙකක් තිබෙනවා. ලබන 9 වෙනිදා ජනසරා හමුදුරුවන්ව යළි අධිකරණයට ඉදිරිපත් කරනවා. අප ලැබෙයිද නොලැබෙයිද, බොහෝ විට උන්වහන්සේට අප ලැබෙන්න ඉඩක් තියෙනවා. උන්වහන්සේ අධිකරණයට කැඳවන දවස සහ ඒ වටපිටාව පිළිබඳව යම් කේන්ද්‍රීය අවධානයක් යොමු කරන්න අපට සිද්ධ වෙයි. ඊළඟ දිනේ වන්නේ 11 වෙනිදා යෝෂිත රාජපක්ෂතුළු කණ්ඩායම යළි අධිකරණයට කැඳවන දවස. එදාට අප ලැබෙයිද නොලැබෙයිද, නැහැ අප දින එකක් නැහැ නේද කියලා තමයි සමහරු ඉගෙන කතා කරමින් ඉන්නේ. ඒ නිසා 11 වෙනිදා දවස ලැබෙන තීන්දුව සහ ඒ තුළ සාකච්ඡා වෙන කාරණා ලංකාවේ දේශපාලනයේ එතනින් එහාට උණුසුම් කරන මූලයන් කිහිපයක් නිර්මාණය වෙන අවස්ථාවක් වන වාට සැක නැත.
හොඳයි සංජීව, අපේ හදපිරි ස්තුතිය ඔබට පිරිනමමින් ඔබට සමුදෙනවා. ආයිබෝවන්, බොහොම ස්තුතියි. අපි ලබන සතියේ සඳදාම වෙමු.
හොඳයි, මෙන්න මේ උණුසුම් සිදුවීම් සියල්ල සිදු අවසන් ලබන සඳුදා අපි මුණගැහෙන විට අපිට එතනදී අදට වඩා වැඩි අලුත් උණුසුම් දෙයක් කතා කරන්න ලැබේවි කියන විශ්වාසය සමගයි අද ඔබෙන් සමුගන්නේ.
SBS සිංහල ගුවන්විදුලියට සවන් දීමට දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. සිංහල වැඩසටහන සජීවීවත් ඔන් ඩිමාන්ඩ් හරහා පසුව සවන් දීමටත්, විවිධ මත විමසුම් සඳහා දායක වීමට සහ වැඩසටහන අතරතුරදී අප සමග සජීවීව සම්බන්ධ වීමටත් දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. SBS රේඩියෝ ඇප් නොමිලේ භාගත කිරීමට පිවිසෙන්න App Store හෝ Google Play වෙත.